You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
SBS World News, ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ලෝකයේ තතුවිත්තී මේ වෙනකොට මොනවද? ඇත්තටම ලෝකේ පුරාම මොනවද සිදුවෙමින් පවතින්නේ? අපි විමසා බලමු සිකුරාදා දවසේ අපේ සුපුරුදු විශේෂාංගය ලෝ වටා විශේෂාංගයෙන්. අදත් සුපුරුදු ලෙසින් තොරතුරු වාර්තාකරණයට සූදානම් වෙලා සිටින AFP ප්‍රවෘත්ති ජාලය නියෝජනය කරමින් මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් අයබුවන්.
අයබුවන් දිලක්ෂි.
අපිට ප්‍රමුඛයෙන් කතා බහ කරන්නට වෙන්නේ මේ වෙනකොට සමස්ත ලෝකෙම අවධානයට ලක් වෙලා තියෙන පාකිස්තානයේ ඡන්දය පිළිබඳව. ඡන්දේ මේ වෙනකොට අපිට තොරතුරු වාර්තා වෙනවා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ පක්ෂය ETI යන නමින් කෙටි නමින් හැඳින්වෙන මේ පක්ෂය මේ වෙනකොට ජයග්‍රහණය හිමි කරගෙන තියෙනවා කියලා. මම කැමතියි අමල් මුලින්ම දැනගන්න දැන් ජයග්‍රහණේ දත්ත කොහොමද අපිට වාර්තා වෙන්නේ කියලා. කොයි තරම් ප්‍රමාණයකින් ජයග්‍රහණය කළා තියෙනවද මේ වගේ තොරතුරු?
දිලක්ෂි, මෙතන මේ පාකිස්තානයේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳ ගැටලුවක් මතුවලා තියෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රතිඵල ප්‍රමාද වීමක් ගැන වාර්තා වෙනවා. තාක්ෂණික හේතු නිසා මේක හරියාකාරයෙන් කරගන්න බැරි වුණයි කියන කාරණාව පාකිස්තාන මැතිවරණ කොමසාරිස් මේ වෙනකොට ප්‍රකාශයට පත් කළා තියෙනවා. නමුත් දැනට ලැබිලා තියෙන ඡන්ද ප්‍රතිඵල දිහා බලපුවහම පාර්ලිමේන්තු ආසන 272 පාකිස්තාන් තරකේ ඉන්සාස නැත්නම් PTI කියන ඉම්රාන් ඛාන්ගේ පක්ෂය മന്ത്രി ආසන 120ක් පමණ ජයග්‍රහණය කරයි කියලා වාර්තා වෙනවා. ඒ එක්කම නවාස් ෂෙරීෆ්ගේ පක්ෂය වන මුස්ලිම් ලීගය മന്ത്രി ආසන 60කට ආසන්න ප්‍රමාණයක් ලබා ගත්තයි කියලා. ඒ වගේම බූටෝගේ පක්ෂය PPP පක්ෂය ආසන 40කට වගේ ප්‍රමාණයක් ලබා ගත්තයි කියලා. මේ අනුව දැනට ඉදිරියෙන්ම සිටින වැඩිම ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කරපු ඉම්රාන් ඛාන්ගේ පක්ෂය තනිවම ආණ්ඩුවක් පිටවීමට හැකියාව තියෙන නිසා මේ වෙනකොට ඉම්රාන් ඛාන් ජාති ඇමතීමේ කතාවකුත් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව ඉදිරියේදී පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා හැටියට ඉම්රාන් ඛාන් දිවුරුම් දීම ඉතාමත් කෙටි කාලයක් තුළදී ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.
ඔව්, ඒත් එක්කම මේ අනිකුත් පාර්ශ්ව දෙක පිළිබඳවත් මම කෙටියෙන් හෝ මතක් කරන්න කැමතියි. අමල්, අපිට මතකයි අපි ගිය සතියේදීත් කතා බහ කළා දූෂණ වංචා චෝදනා යටතේ හිටපු අගමැති නවාස් ෂෙරීෆ්ගේ අත්අඩංගුවට පත්වීම. මේක කොහොමද ඔහු පාවිච්චි කරන්න සූදානම් වන්නේ? ඡන්ද ජයග්‍රහණය සඳහා ඔහු වෙනුවට ඔහුගේ පක්ෂය, ඒ කියන්නේ මුස්ලිම් ලීගය වෙනුවෙන් නවාස් ෂෙරීෆ් හිටපු අගමැතිවරයාගේ සහෝදරයා ෂබාස් ෂෙරීෆ් තමයි ඉදිරිපත් වෙන්නේ කියලා ඔබ කරුණු සඳහන් කළා. දැන් එතකොට නවාස් ෂෙරීෆ්ගේ පක්ෂයට මොකද වෙලා තියෙන්නේ?
මුස්ලිම් ලීග මේ වෙනකොට ප්‍රතිඵල 90 දෙවැනි ස්ථානයේ සිටින්නේ නවාස් ෂෙරීෆ්ගේ පක්ෂය. ඉතින් ඇත්තටම අවුරුදු 10ක හිරදඬුවමකට නවාස් ෂෙරීෆ් නියමුණාට පස්සේ ඔහු ඇත්තටම එංගලන්තේ ඉඳලා පාකිස්තානයට පැමිණියා. පැමිණලා කෙලින්ම ඔහුව හිරබාරයට පත් වෙලා ඔහු සිරගත වුණා. ඉතින් මෙහිදී ඒ සිරගත වීමත් ඡන්දේදී තමන්ගේ පක්ෂයට වාසි වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි ඒ කාරණාව ඉෂ්ට කළේ. නමුත් ප්‍රතිඵලාවෙන් පස්සේ අපිට පෙනී යනවා බොහොම පැහැදිලිවම ඔහුගේ පක්ෂය දැන් පරාජය වෙලා. පමණක් නෙමෙයි, මේ ඡන්දය දූෂිත ඡන්දයක්. මේ ඡන්දේදී ප්‍රතිඵල වෙනස් කිරීමක් සිද්ධ වුණා. ඉතිහාසයේ තිබිච්ච දූෂිතම ඡන්දය හැටියට දැන් මුස්ලිම් ලීගය මේක හඳුන්වලා තියෙනවා. ඉතින් ඒ ෂබාස් නවාස් ෂරීෆ්ගේ සහෝදරයා, මේ ඡන්ද මෙහෙයුම දියත් කරපු පුද්ගලයා ප්‍රකාශ කළා තියෙන්නේ නීත්‍යානුකූලව මේ ප්‍රතිඵල අභියෝගයට ලක් කිරීමට ඔහු සූදානම් වෙන්නවයි කියලා.
ඔව්, අපිට මේ බූතෝගේ පාර්ශ්වය අමතක කරන්නටත් බෑ. මේ සාම්ප්‍රදායික දේශපාලනය පිළිබඳව කතා බහ කරද්දී පාකිස්තානය තුළ තියෙන බූතෝගේ නායකත්වය සහ එහි බලපෑම පිළිබඳවත් අමතක කරන්න බෑ. බූතෝගේ පාර්ශ්වයට කොහොමද ලැබිලා තියෙන ජයග්‍රහණය?
ඔවුන් තුන්වෙනි දැනට පත් වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී බූටෝගේ පක්ෂය සහ නවාස් ෂෙරීෆ්ගේ පක්ෂය, කියන්නේ සම්ප්‍රදායික එදිරිවාදීන් හැටියට සිටින මේ පක්ෂ දෙක, ඔවුන් දෙපළ එකතු වුණත් ඔවුන්ට ආණ්ඩුවක් පිහිටවීමට හැකියාව නැහැයි කියන එක පේන්න තියෙනවා. මොකද තුන්වන පාර්ශ්වයක් හැටියට ඉදිරියට ආපු ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට මේ සම්ප්‍රදායි පක්ෂ දෙකේ එකතු කොට වැඩි ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඉතින් බූටෝගේ පක්ෂයත් ඇත්තටම අන්ත පරාජයක් මේ ඡන්දේදී ලැබුවයි කියලා අපිට පෙනී යනවා. දැනට ලැබිලා තියෙන ඒ නිලලෝන ප්‍රතිඵල අනුව ඉතින් ඒ බූටෝගේ පක්ෂයත් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ බලවේගයක් හැටියට තිබිච්ච ඒ ස්ථානය අහිමි කරගත්ත බව තමයි මේ ඡන්දේදී පෙනී යන්නේ.
ඔව් අපි දැන් කතා බහ කළ තින් දල වශයෙන් නමල් සාම්ප්‍රදායික දේශපාලනය පාකිස්තානයේ තුල තියෙන. අපි දන්නවා ලංකාව තුලත් එවැනි වූ සාම්ප්‍රදායික දේශපාලනයක් තියෙනවා. කවුරුන් කොහොම කෙසේ කීවත් ජනතාව කැමැත්ත දක්වන නායකයින් සිටිනවා. දැන් ඒ අනුව බැලුවාම අලි බූතෝ, බෙනාසිර් බූතෝ, එතකොට නවාස් ෂරීෆ්, සබාස් ෂරීෆ් වගේ මේ වගේ සාම්ප්‍රදායිකත්වයේ පන්නලා ගිහිල්ලා අලුත්ම දේශපාලනික වාතාවරණයක් ඇති කරන්නට ඉම්රාන් ඛාන්ගේ පක්ෂය මේ වෙනකොට සමත් වෙලා තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සිට අග්‍රාමාත්‍යවරයෙකු දක්වා ඔහු පැමිණීම ගමනත් ඉතාමත්ම සුවිශේෂී. මේ වෙනස පාකිස්තාන දේශපාලනය තුළ කොයි වගේ වෙනසක් ඇති කරයිද? එය දකුණු ආසියාතික කලාපයේ දේශපාලනයට කොයි වගේ බලපෑමක් ඇති කරාවි කියලාද ජාත්‍යන්තරයේ කතාබහට ලක් වෙන්නේ?
දිර්ලක්ෂ, ඇත්තටම මේ ඉම්රාන් ඛාන් රටේ නායකත්වයට පත්වීම එක්තරා විදිහකට රටේ ජනතාව මේ දූෂණය පිටුදැකීමක් හැටියට තමයි හුඟක් අය මේ වෙලාවට දකින්නේ. මේ ප්‍රධාන ධාරාවේ පක්ෂ දෙකටම දූෂණය පිළිබඳ වැඩි චෝදනා මැද්දේ මේ විදිහට තුන්වන පාර්ශ්වයක් හැටියට ඉම්රාන් ඛාන් ඉදිරියට ආවේ දිර්ලක්ෂ. හැබැයි ඉම්රාන් ඛාන්ගේ මේ ගමනත් දශක දෙකකට විතර වැඩි ගමනක්. ඔහු 1996 විතර වගේ තමයි තමන්ගේ පක්ෂය PTI පක්ෂය ස්ථාපිත කරේ. නමුත් මීට කලින් අවස්ථාවලදී ඔහුට ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ බලපෑමක් කරන්න හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් මේ අවස්ථාවේ එහෙම කරන්නට හැකි වෙලා තියෙන්නේ විශේෂයෙන්ම අර ප්‍රධාන පක්ෂ දෙකට තියෙන බොහොම දැඩි දූෂණ සම්බන්ධයෙන් තියෙන චෝදනා නිසාවෙන්මයි. ඉතින් මෙතනදී ජාත්‍යන්තර ප්‍රජාවගේ එක්තරා විදිහකට බයකුත් තියෙනවා. මොකද ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට පාකිස්තානයේ හමුදාවේ සහය ලැබුණයි කියන චෝදනාව තියෙනවා. ඉතින් හමුදාවත් එක්තරා විදිහකට රටේ තියෙන දූෂණයට විරුද්ධව ප්‍රධාන පක්ෂ දෙකට විරුද්ධව මේ තුන්වන බලවේගයට මේ මැතිවරණ ව්‍යාපාරයේදී ඉම්රාන් ඛාන්ට සහය දුන්නා. ඉතින් ඒ තුලින් රටේ යුද හමුදාවට ආණ්ඩුවට ඉදිරියේදී බලපෑමක් කරන්නට හැකියාව තියෙයි කියන ඒ බියත් මතුවලා තියෙනවා. ඉතින් කලාපීය වශයෙන් පමණක් නෙවෙයි ගෝලීය වශයෙන් බැලුවත් මේ යුද හමුදාවට වැඩිපුර බලපෑමක් කරන්නට හැකියාවක් මේ මැතිවරණයෙන් ඇති වුණාදෝ කියන සැකයක් මතුවලා තියෙනවා මේ ඡන්ද ප්‍රතිපලයත් එක්කලා.
පාකිස්තානයේ සිදුවුණු දේශපාලන පෙරළියෙන් පස්සේ අපිට සමස්ත ලෝකයේම සිදුවුණු විශේෂ සිදුවීම් පිළිබඳව කතා බහ කරද්දී ඇත්තටම මමල් කතා බහ කරන්න තියෙන්නේ මේ ස්වාභාවික ආපදා සහ ව්‍යසන පිළිබඳව. විශේෂයෙන්ම මේ දේශගුණික විපර්යාස පිළිබඳව සමස්ත ලෝකයේම කතා බහ වෙලා තියෙන කාලෙක ලෝක ගෝලයේ උතුරු ප්‍රදේශය, උත්තර ද්‍රවයේ උතුරු අර්ධගෝලය දැඩි උණුසුම්කාරී වාතාවරණයකට ලක්වමින් පවතින පාරිසරිකව කියන කතාව වඩාත් පෘථුලව කතා බහ වෙන මාතෘකාවක් මේ දවස්වල. මම කැමති යමල් මේකේ ප්‍රතිඵල විදිහට විවිධ රටවලින් උත්තර ද්‍රවයේ ආසන්නයේ තියෙන විවිධ රටවල්වලින් මේ වෙනකොට උෂ්ණත්වය සම්බන්ධව වාර්තාවන තොරතුරු පිළිබඳව දැනගන්න.
දිලුක්ෂි, දැන් උත්තර ද්‍රවයත් ඒ වගේම මේ යුරෝපය, ඇමරිකාව, අප්‍රිකාව කියන මේ මහද්වීපවල උෂ්ණත්වයේ වැඩිවීම වාර්තාගත තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි දන්නවා දැන් ජපානයේත් මේ විදිහට උෂ්ණත්වයේ වැඩිවීම මේ නිසා මේ වෙනකොට 100කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. අපි යුරෝපයේ පමණක් බැලුවොත් නෝර්වේවල සමහර ස්ථානවල උෂ්ණත්වය අංශක 25ට වඩා වැඩි තත්ත්වයේ තමයි වාර්තා වෙලා තියෙන්නේ. සම එක හැටියට හඳුන්වුවට වෙන්දට වඩා අංශක 5කට 6කට වැඩි ප්‍රමාණයක් උෂ්ණත්වයේ වැඩිව වාර්තා වුණායි කියලා තියෙනවා. ඒක අපි බැලුවොත් එංගලන්තයේ, ඒ වගේම අයර්ලන්තයේ, ප්‍රංශයේ වගේ ප්‍රදේශවලත් මේ කාලේ වෙන්දට වාර්තා වෙන ප්‍රමාණයට වඩා වැඩි උෂ්ණත්වයක් වාර්තා වුණායි කියලා තියෙනවා. ජපානයේ සමහර ස්ථානවල අංශක 41ට වඩා උෂ්ණත්වය ලැබිලා තියෙනවා. ඒතර අප්‍රිකාවෙත් ඒ වගේම තමයි දුර්ලක්ෂිත. දැන් විශේෂයෙන්ම මේ සහරා කාන්තාරයේ අංශක 51ට වැඩි ප්‍රමාණයක් උෂ්ණත්වය තිබිලා තියෙනවා. සමහර ස්ථානවල අංශක 55ටත් වඩා වැඩි විදිහට, ඒ කියන්නේ 1931ට පස්සේ ඒ උපරිම උෂ්ණත්වයේ වාර්තා වුණයි කියලා. ඉතින් ඒ විදිහටම ඇමරිකාවෙත් දෙල්ලොක්ෂි කැලිෆෝනියා ප්‍රාන්තයේ සමහර තැන්වල විශේෂයෙන් මේ මොහාවි කාන්තාරේ අංශක 52ට, ඒ කියන්නේ 1913ට පස්සේ තිබිච්ච වැඩිම උෂ්ණත්වයේ හැටියට වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම යුරෝපයේ පමණක් නෙමෙයි මුළු ලෝකයේම උත්තර ද්‍රවයේ ආසන්නේ මේ විදිහට උෂ්ණත්වයේ වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. මේකට හේතුව ගෝලීය දේශගුණයේ වෙනස් වීම හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ.
ඔව්, අපි දන්නවා දැන් ඔබත් සඳහන් කරපු ආකාරයටමල් මේ ලෝක ගෝලයේ උතුරු අර්ධයට මේ වෙනකොට සම එක, එහෙම නැත්නම් ග්‍රීෂ්ම ඍතුව තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔවුන්ට හොඳ උෂ්ණත්වයක් භුක්ති විඳින කාල සීමාවක්. නමුත් ඒ අසාමාන්‍ය ලෙස ඉහළ යාම තමයි මෙහිදී අපිට විශේෂයෙන් කැපී පෙනෙන කාරණාව වන්නේ. දැන් ඔබ ඔය විවිධ උෂ්ණත්ව සටහන් කරද්දී ඇත්තටම බැලුවාම දැන් රුසියාවේ සයිබීරියාව වගේ ප්‍රදේශයක් සදාතනිකව හිමෙන් වස්සින ප්‍රදේශවලත් මේ සෙන්ටිග්‍රේඩ් අංශක 37ට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා ඒත් සුවිශේෂී. ඒ අතරතුරේදී අපිට යුරෝපයේ යම් රටවල් කිහිපයක් ආපදාවට ලක්වීම පිළිබඳවත් වාර්තා වෙනවා මේ උෂ්ණත්වයේ හේතුවෙන්. එයිනුත් ග්‍රීසිය පිළිබඳව ප්‍රමුඛයෙන් කතා බහ වුණා, විශේෂයෙන්ම මේ ලැව්ගිනි තත්වයක් වර්ධනය වීම නිසා පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව අපි තොරතුරු දැනගන්න කැමතියම.
දිලක්ෂ, මේ වෙනකොට ඒ ග්‍රීසියේ ඇතන්ස් නුවර ගින්නෙන් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණායි කියලා වාර්තා වෙනවා. මේක ඇත්තටම යුරෝපයේ නගරයක විශේෂයෙන්ම අගනුවරක ලැව්ගින්නකින් වෙච්ච විශාලතම හානිය හැටියට වාර්තා වෙලා තියෙනවා. ඇතිවෙච්ච දේශගුණික තත්ත්වය නිසා විශේෂයෙන්ම දැඩි සුළං තත්ත්වයක්, දැඩි වියලි කාල ගුණයක් මේ ගින්න පැතිරීමට හේතු වුණායි කියලා සොයාගෙන තියෙනවා. නමුත් මේ ගින්න ආරම්භ වුණේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිසාද, එහෙම නැත්නම් මේ සාපරාදී විදිහට කවුරු හරි මේ ප්‍රදේශයේ ගිනි තැබීමක් කළාද කියන කාරණාවත් මේ වෙනකොට බලධාරීන් ඒ පරීක්ෂණත් ආරම්භ කළා තියෙනවා. ඒ අර 80කට අධික පිරිසක් ගින්නෙන් ජීවිතක්ෂයට පත් උනේ කිටි කාලයකදී ගින්න පැතිරීම නිසායි කියලා තමයි වාර්තා වෙන්නේ.
ඔව්, අපි බැලුවත් එහෙම මේ උතුරු කොටසේ පවසින තවත් රටක් තමයි ජපානය, ආසියාතික කලාපයට අයත් වන ජපානයේත් මේ වගේ මේ හීට් වේව්ස්, එහෙමත් නැත්නම් උණුසුම් වායු ධාරා ක්ෂණිකව පැතිර යාම හේතු වෙනුත් පුද්ගල මරණ විශාල සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඒ වගේම හීට් ස්ට්‍රෝක් වලට බඳුන්නුණු පුද්ගලයින් පිළිබඳවත් විශාල සංඛ්‍යාවක් අපිට වාර්තා වෙනවා. මෙයත් ජපානය තුල ඇතුළු සුවිශේෂී සිදුවීමක් නේද?
ඔව්ද ලක්ෂ, දැන් එතකොට මේක ඇත්තටම දැන් ස්වාභාවික ආපදාවක් හැටියට ජපාන බලධාරීන් විසින් නම් කළා. මොකද ඒතරම් පිරිසක් මේකෙන් ජීවිතක්ෂයට පත් වෙයි, විශේෂයෙන්ම කුඩා දරුවනුත් ඒ වගේම වයස්ගත පුද්ගලිනුත් තමයි මේකෙන් වැඩිපුරම පීඩාවට පත් වුනේ. නිල වශයෙන් 65කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා කියලා කියනවා ඒ සතියක ඇතුළ කාලය තුළදී. ඒ වගේම 22,000කට අධික පිරිසක් රෝහල්ගත කරන්න සිද්ධ වුණායි කියලා තියෙනවා මේ අධික උෂ්ණත්වය නිසා රෝගාතුර වීම හේතුවෙන්. ඉතින් මේකත් ඇත්තටම වාර්තාගත තත්වයක්. අපි දන්නවා මීට කලින් ජපානය දැඩි ගංවතුරකට මුහුණ දීලා විශාල පිරිසක් ජීවිතක්ෂරපත් වුණා මේ ගංවතුර නිසා. ඉතින් ඒ ගංවතුරත් එක්කම දැන් ජපානයට මේ අධික උෂ්ණත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේකත් අර ගෝලීය දේශගුණයේ වෙනස් වීමේ නිසා සිද්ධ වෙච්ච කාරණාවක් හැටියට තමයි සඳහන් කරලා තියෙන්නේ.
ඔව්, අර මං කලින් කිව්වාගේ පාකිස්තානයේ දේශපාලනයට අමතරව අපිට ලෝකයේ විශේෂතා පිළිබඳව කතා බහ කරද්දී මේ සතියේ වඩාත්ම හමු වන්නේ ස්වාභාවික ව්‍යසන. අපිට වාර්තා වෙනවා ලාඕසේනුත් බොහොම කනගාටුදායක ආරංචියක්. වේලක් බිඳ වැටීම නිසා ප්‍රදේශ යටවීමෙන් පුද්ගලයන් මරණයට පත්වීම පිළිබඳව අපි කැමති මේ වේල්ලට සිදුවුණු ආපදාවත් එක්ක ජනතාවට සිදුවුණු හානිය පිළිබඳව දැනගන්න ලාඕසේ.
දිලක්ෂි, ලාඕස් රටේ ජලවිදුලිය නිෂ්පාදනය කිරීම පිළිබඳව විශාල වශයෙන් මේ වේල්වල් තැනීම, ඒ වගේම ඒ ජලවිදුලි බලාගාර ඇති කිරීම පිළිබඳ ලොකු වැඩපිළිවෙලක් රටේ සිදුවෙන අතරතුරේ තමයි මේ අනතුර සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම මේ කොරියානු සමාගමක් විසින් තනපු වේල්ලක් වර්ෂාව අධික වීම නිසා මේ වේල්ලට දරා ගන්න බැරි ප්‍රමාණයේ වතුර ප්‍රමාණයක් රැඳවීම නිසා මේ වේල්ලට හානි වුණයි කියලා කියන්නේ. එකපාරට ඉතාමත්ම කෙටි කාලයක් තුළදී මේ වේල්ල කඩාගෙන ගිහිල්ලා ඒ වේල්ල පිටිපස්සේ හිටපු යට හිටපු උදවිය මේ විදිහට හානියට පත් වෙලා තියෙන. දැනට වාර්තා වෙන විදිහට දිලුක්ෂි 27කට අධික පිරිසකගේ මලසිරුරු සොයාගත්තයි කියලා. නමුත් 100කට විතර ආසන්න ප්‍රමාණයක් ආගිය අතක් නැහැ කියලා තියෙනවා මේ අනතුරෙන් පස්සේ. ඒ ප්‍රදේශයේ මීට කලින් අත්විඳපු නැති ආකාරයෙන් අධික වර්ෂාව නිසා තමයි මේ අනතුර සිද්ධ වුණේ කියන එකත් සඳහන් වෙලා තියෙනවා.
අපි මේ සිරියාව පිළිබඳව අවධානයට ලක් කරමු. දැන් ස්වාභාවික ව්‍යසන පිළිබඳව සිදුවුණු කතාවෙන් පස්සේ නැවතත් IS ක්‍රියාකාරකමක් හේතුවෙන් පුද්ගල මරණ විශාල සංඛ්‍යාවක් වාර්තා වෙනවා සිරියාවෙන්. මේකත් විශේෂිත කතාවක් වෙනවා. මොකද අමල් අපි දැන් සති කිහිපයක් තිස්සේ මේ IS ක්‍රියාකාරකම් පිළිබඳව කතා බහ කරද්දී කළා බොහෝ වෙලාවට සිරියාව තුළ IS ක්‍රියාකාරකම් මැඩලන්නට මේ වෙනකොට සිරියානු රජයත් එයට සහයෝගය දක්වන රුසියානු හමුදාය තුළු කණ්ඩායම් සමත් වෙලා තියෙනවා කියලා. නමුත් අපිට ඊයේ වාර්තා වෙනවා මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලින් 200කට අධික සංඛ්‍යාවක් මිය ගියා කියලා සිරියාවේ. මොකක්ද මේ ඇති වෙලා තියෙන හදිසි තත්ත්වය සිරියාව තුළ?
ඔදිලක්ෂි, දැන් සිරියාවේ IS ක්‍රියාකාරකම් ඉතාමත්ම අඩු තත්වයකට පත් වෙලා තිබුණා ඒ යුද හමුදාව කරන මෙහෙයුම් වල ප්‍රතිඵලයක් හැටියට. නමුත් බ්‍රහස්පතින්දා වෙනකොට IS සංවිධානය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 4ක් සිද්ධ කළා. ඒ 4 සිද්ධ කරන ස්ථාන ආසන්නයේ තිබිච්ච ගම්වලටත් ඔවුන් වෙන වෙනම ප්‍රහාර එල්ල කරන්නට යෙදුණා. ඉතින් මේ ප්‍රහාර සියල්ලේම ප්‍රතිඵලයක් හැටියට සාමාන්‍ය ජනතාව පීඩාවට පත් වුණා. මේ වෙනකොට මරණ සංඛ්‍යාව හැටියට 250 දෙනෙක් ජීවිතක්ෂයට පත්වනයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව හමුදා විසින් දියත් කරපු ප්‍රතිප්‍රහාරවල ප්‍රතිඵලයක් හැටියට IS සාමාජිකයන් 65කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වනයි කියලා. ඉතින් මේක තමයි මේ බෑත කාලයේදී IS සංවිධානය විසින් මද පෙරදිග රටක කරපු ලොකුම ප්‍රහාරය හැටියට හඳුන්වන්න පුළුවන්. ඉතින් IS සංවිධානයට විරුද්ධව කෙරෙන ඒ යුද මෙහෙයුම් වලට ප්‍රතිප්‍රහාරයක් හැටියට IS සංවිධානය මේ විදිහට ස්ථාන කිහිපයක එකම අවස්ථාවේදී මේ ප්‍රහාර එල්ල කළා තියෙනවා.
ස්තුතිවන්ත වෙනවා අමල්. මේ ගෙවිලා යන සතියේ ලෝකයේ සිදුවන සුවිශේෂීම කාරණා පෙළගස්වන්නට මෙවරත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. එhmenam අපි අලිත් සුපුරුදු ලෙසින් හමුවන්නේ ලබන සතියේ සිකුරාදා. ආයුබෝවන් අමල්. බොහොම ස්තුතියි.
ආයුබෝවන් දිලුක්ෂි.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.